තාගරු විපක්ෂ නැගතුමා.
තාමත්ම වැදගත් මාතෘකාවක් ඉදිරිපත් කිරීම ගැන මන්ත්‍රීතුමියට අපේ ස්තුතිය පුද කරනවා. ඇත්ත වශයෙන්ම මේ ශුද්‍ර මූල්‍ය ආයතන සංකල්පය මම හිතන්නේ ප්‍රථම වතාවට නිර්මාණය වුණේ බංග්ලාදේශයේ ග්‍රාමීන් බැංකු සංකල්පය තුළ. මොහමඩ් යූනුස් කියන පුද්ගලයා තමයි මේ ග්‍රාමීන් බැංකු සංකල්පය හරහා ශුද්‍ර මූල්‍ය ආයතන ප්‍රජාවගේ සහභාගිත්වෙන්, ප්‍රජාවගේ දායකත්වෙන්, ප්‍රජාවගේ නායකත්වෙන් ආරම්භ කරලා එහි මූලික පරමාර්ථය වුණේ access to credit without collateral. ඒ කියන්නේ රටක නොහැකියාවෙන් පෙළෙන නැති බැරි ජනතාවට මූල්‍ය සම්පත ලබාගෙන ආයෝජනයක් හැටියට ඒ මූල්‍ය සම්පත උපයෝගී කරගෙන එක්කෝ ස්වයන් රැකියාවක් එක්කෝ කර්මාන්තයක් ශුද්‍ර කුඩා කර්මාන්ත ආරම්භ කරලා ජීවනෝපාය ශක්තිමත් කර ගැනීම සඳහායි ඒ මොහමඩ් යූනුස් කියන පුද්ගලයා මේ ග්‍රාමීන් බැංකු සංකල්පය නිර්මාණය කරේ. බංග්ලාදේශයේ අතිසාර්ථක ලෙස ඒක ක්‍රියාත්මක වුණා. ඒ මොකද ඒක කාන්තා කේන්ද්‍රීයව ක්‍රියාත්මක වුණු නිසා. ජනසවිය වැඩසටහන තුළින් අපි දැක්කා හම්බන්තොට හිටපු දිසාපති තුමෙක් මිත්‍රරත්න කියලා මහත්මෙක් කාන්තාවන් කේන්ද්‍ර කරගෙන ග්‍රාමීන් බැංකු සංකල්පය හා සමාන සංකල්පයක් ජනශක්ති බැංකු හැටියට මම හිතන්නේ ඔබතුමත් දන්නවා අතිසාර්ථකව ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ කාන්තා මූලික කාන්තා ශක්තිය, කාන්තා නායකත්වය, කාන්තාව පෙරටු කරගත් වැඩසටහන. මේක ඇත්ත වශයෙන්ම දුප්පත්කම තුරන් කිරීමේ උපකරණයක් හැටියට, පොලිසි ඉන්ස්ට්‍රුමන්ට් එකක් හැටියට, ක්‍රමවේදයක් හැටියටයි ක්‍රියාත්මක වුණේ. දැන් මේක විවිධ අය පාවිච්චි කරා මුදල් වරම් නොලත් අහිංසක ජනතාවට අර මුදල් ලබා දීමේ සංකල්පයම තමයි. හැබැයි ඒක ව්‍යාපාරයක් බවට ප්‍රතිනිර්මාණය කරගෙන ඉතාමත්ම අවදානමට ලක්වුණු කොටස් වලට, vulnerable communities වලට මේක ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරමින් ඒ තුළ අද සමාජයේ බරපතල දැවැන්ත ණය මර උගුලක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉතින් මම කෘතගුණ පූර්වකව මතක් කරන්නට ඕන මේ ශුද්‍ර මූල්‍ය ණය මර උගුල පිළිබඳව ප්‍රථම අවධානය යොමු කරේ මංගල සමරවීර ඇමතිතුමා, යහපාලන රජයේ සමය. මට මතකයි යම් ප්‍රමාණයකගේ ඒ ශුද්‍ර මූල්‍ය ණයබරතාවය මුදවා ගන්නට වෙනමම රජයේ ප්‍රතිපාදන වෙන් කරා අයවැය. එතකොට ග්‍රාමීන් බැංකු සංකල්පය ප්‍රජා කේන්ද්‍රීය කාන්තා කේන්ද්‍රීය සංකල්පයක් හැටියට බංග්ලාදේශය, ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ඔය ඉන්දියාවේ තියෙන සමහර පංචායති රාජ් කියන ක්‍රමවේදය තුලත් දුප්පත්කම තුරන් කිරීමේ ප්‍රධාන ප්‍රතිපත්තියක් හැටියට ක්‍රියාත්මක වෙන වැඩසටහනක් හැටියට ක්‍රියාත්මක වුවත් යම් යම් ව්‍යාපාරික කොටස් මේ සංකල්පය අරගෙන මේක ලාභ ලබන බිස්නස් ව්‍යාපාර බවට පරිවර්තනය කරලා ඒ තුලින් අධික පොලියක් අය කිරීම තුළ, ඒ අධික පොලිය සහ ණය නොගෙවීම තුළ තවත් ඒක මත ණයබරක් පටවමින් අර හොඳ සංකල්පය මේ ව්‍යාපාර ශේෂ්ත්‍රයට ගෙනවිල්ලා ඒක ජරා ජීර්ණ කළා තිබුණු මොහොතක තමයි අතන මංගල සමරීර මැතිතුමා මේ වෙනුවෙන් රජයේ ප්‍රතිපාදන අයවැය මුදල් වෙන් කරා මේ සමහර කොටසකගේ ඒ ශුද්‍ර මූල්‍ය ණයබරතාවෙන් න්‍යාය මුදවන්නට මුදල් වෙන් කරා. දැන් අද මේක බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඉතින් මේ බරපතල ප්‍රශ්නයට මට අද දැනගන්න ලැබුණ අපේ සේමසිංහ මැතිතුමාගෙන් මං හිතන්නේ වෙනමම අනපනසක් ගෙනේනවයි කියන කාරණාව එතුමා සඳහන් කරා. විශේෂයෙන්ම මේ අනපනත් හරහා මේ ශුද්‍ර මූල්‍ය ණය ලබා දෙන ආයතන හොඳ පැහැදිලි විධිමත් නියාමනයකට ලක් කරලා විශේෂයෙන්ම වටිනා ප්‍රතිපත්තියක් අද අධික ලාභ ලබන වැඩසටහනකට පරිවර්තනය කිරීම තුළ අද ඇත්ත වශයෙන්ම මේ ප්‍රතිපත්තියම අද කෙලෙසිලා තියෙනයි කියන එක තමයි අපේ අවබෝධය. ඉතින් මේක රට වටේම ගම්නියම් ගම් සිසාරා විශේෂයෙන්ම කාන්තා පාර්ශවයේ මුහුණ දෙන බරපතල ගැටලුවක්. මම සුබපතන ඔබතුමියට ඇත්ත වශයෙන්ම මේ වැදගත් යෝජනාව ඉදිරිපත් කිරීම ගැන යෝජනාව ඉදිරිපත් කිරීම විතරක් නෙවෙයි අපි මේක පිළිබඳව පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ඕන. විශේෂයෙන්ම ශුද්‍ර මූල්‍ය ණය මර උගුලට ගොදුරු වෙලා සිටින ඒ ප්‍රජාව එයින් මුදවා ගන්නට සේමසිං අමතතුමා ඔබතුමා වෙනත් සාකච්ඡාවක හිටි මම ඔබතුමාටත් ස්තුතිවන්ත වුණා. ගන්න හැම පියවරකටම ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලෙන් මේ ජනතාව මුදවා ගන්නට මේ දැන් අතට මේගොල්ලෝ දැන් ක්ෂුද්‍ර මූල්‍ය ණය නෙවෙයි ඒ ණයත් දැන් ඒ නමත් දැන් කෙලෙසිලා තියෙන්නේ ගිනි පොලි ණය මුදලාලිලා. අද මොහමඩ් යූනුස්ගේ සංකල්පය ගිනි පොලි ණය මුදලාලිලාගේ සංකල්පයක් බවට පත් වෙලා කපරකින් නේ. නෝ යූ කැන් ස්පීක් යූ කැන් ස්පීක් ආෆ්ටර් ඊ ස්පීක් නෑ ඔබතුම උත්තර දෙන්නේ කැටකරන්නේ ඔබතුමාට චෝදනා කරේ නෑ. යා ගෝ හෙඩ්
රාජ්‍ය මැතිතුමා
ඔබතුමා මේක රිෆර් කරාම ඔබතුමාලගේ යෝජනා තියෙනවා නම් සංශෝධන තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න අපි ඒ පිළිබඳවත් සලකා බලලා අපි එකගතාවයකට එන්න පුළුවන්.
මං හිතන්නේ මේක පක්ෂ හෝ වෙන මොනම ભેදයකින් තොරව අපි හැමෝම පිළිගන්න දෙයක්. මේ බරපතල ප්‍රශ්නයට අපි මූණ දෙන්නට මම ඔබතුමාට අද උදේ මතක් කරා අර විදේශිකයෝ කණ්ඩායමක් ඇවිල්ලා කරන හොර වැඩක් අන්න ඒකටත් අපි සංශෝධනයක් ඉදිරිපත් කරනවා. මං හිතන්නේ අපි දෙගොල්ලොන්ට මේක අහුවෙලා ඒක අනුමත කරන්නට පුළුවන්. ඒ නිසා ඇත්තටම මොහමඩ් යූනුස් ග්‍රාමීණ බැංකු සංකල්පය ක්‍රියාත්මක කරේ දුප්පත්කම තුරන් කරන්න. අද ඒ ආකෘති අරගෙන පොලී මුදලාලිලා කොට්ටාසයක් මේක ආයතනගත කරලා සංස්ථාගත කරලා අධික පොලියක් අය කිරීම ඉතාමත්ම නින්දා සහගත ක්‍රියාවක් කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින් මට තව පුංචි අවස්ථාවක් ඕන නියෝජ්‍ය කතානායකතුමනි. මම ඊයේ දවසේ මේ සභාවේ වැරදි ප්‍රකාශයක් කරයි කියලා මේ සභාවෙම මහජන නියෝජිතයෙක් දැන් ප්‍රකාශ කරා. මම කැමති ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඇත්ත වශයෙන්ම මේ සභාවේ 225 දෙනා පමණක් නොවේ මේ රටේ ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා ස්වකීය සම්පත් වලින් පෞද්ගලික මුදල් වලින් උත්සවද ප්‍රිය සම්භාෂණ උත්සවද එහෙම නැත්නම් වෙනත් සාකච්ඡාද වෙනත් රැස්වීමද ඒව කරන්නට අයිතියක් තියෙනවා තමන්ගේ මුදලින්. හැබැයි ඊයේ දවසේ මම බොහොම පැහැදිලිව වගකීමෙන් යාත්‍රා දෙක නමුත් ඉදිරිපත් කරලා මම කිව්වා මේ යාත්‍රා දෙක උපයෝගී කරගෙන අපේ රාජ්‍ය පාර්ශ්වයට සම්බන්ධ සියලුම මන්ත්‍රීවරු නෙවෙයි ඉතාමත්ම සුළු කොට්ටාසයක් ඒ රූපරාමු දිහා බැලුවම හොඳට බලාගන්න පුළුවන් කවුද ආවේ කවුද නාවේ කියන එක. හිටපු ජනාධිපතිතුමා මම දැක්ක ආවා. එතකොට මේ වරායේ ඒ යාත්‍රා සම්පත උපයෝගී කරගෙන මූද මැදට ගිහිල්ලා ඇත්ත වශයෙන්ම ප්‍රිය සම්භාෂණ උත්සවයක් පැවැත්තුවා. ඒක නිරීක්ෂණ චාරිකාවක්ද නැද්ද කියන එක ඒ වීඩියෝ නරඹනකොට තේරෙනවා. එතකොට මේ නිරීක්ෂණ චාරිකාව මොකද්ද තියෙන අත්‍යවශ්‍ය ස්වභාවය? මම ඒක හඳුන්වන්නේ අත්ත වශයෙන්ම අලුත් අවුරුදු ප්‍රියසාදය. ඒ අපිට ප්‍රශ්න නැහැ පෞද්ගලික යොත් එකක් එහෙම අරගෙන මේ මේ ඉන්දියානු සාගරේ බැරි නම් පැසිෆික් සාගරයට ගිහිල්ලා හරි පාටි බැරි නම් ඕන දෙයක් කරගත්තර අපිට ප්‍රශ්න නැහැ. ඒක පුද්ගලින්ගේ මිනිස් අයිතිවාසිකම. හැබැයි ඔබ දන්නවද කාරණාවක්? වරායේ සේවය කරන නිලධාරින්ට එයාගේ දූදරුවන්ට මේ වරාය නරඹන්නේ කියලා අවසර ඉල්ලපු ලියුමකට පිළිතුරු දීලා තියෙනවා. ඔබට ඇවිල්ලා නරඹන්න පුළුවන්. හැබැයි වරායේ කිසිම උපකරණයක් යාත්‍රාවක් භාවිතා කරන්නට වරායේ ඒ නිරීක්ෂණය කරන්නට එන පවුලේ සමාජිකින්ට තහනම් කියලා. ඒක තමයි අවම උත්තරේ. එතන වරායේ සේවය කරන අයටවත් නැති වරප්‍රසාදයක් කොහමද මේ මහජන නියෝජිතින් දෙයිති වෙන්නේ? මේ රටේ සල්ලි, බදු ගෙවන්නන්ගේ සල්ලි, මේ රටේ ජනතාවගේ සල්ලි. එතකොට අර යාත්‍රා දෙකට තෙල් ගැහුවේ වරාය ඇමතිවරයාද? නියෝජ්‍ය ඇමතිවරයාද? මේවා මේ මඩ ගහන්න කියන කතා නෙවෙයි. බොහොම පැහැදිලිව වීඩියෝ එකේ තියෙනවා. හොඳ අමුතු විදිහකට දැන් මේ මේ ඔය බටහිර ජටියයි නැගෙනහිර ජටියයි නිරීක්ෂණය කරලා තියෙන්නේ. බෑන්චුන් දාගෙන විස්කි අරක්කු එක්ක කෑම බීම එක්ක කෑම සපයලා තියෙන්නේ. වරායට සැපයුම් ආයතනයක් දීලා තියෙන කෑම ආශිර්වාද අනුග්‍රහය මූල්‍ය අනුග්‍රහය. මගේ කට තවත් අවුස්ස ගන්න එන්න එපා. බොරු කියන්න ඇවිල්ලා මේ සභාවේ මම පැහැදිලිව කියනවා. සාක්ෂි සහිතව තියෙනවා. එක්තරා ලේකම්වරියක් ලියුමකුත් යවලා තියෙනවා. ඒ මං කියන්නේ මේ සමේ රජේ ඔක්කොම ඇමතිවරු ගියයි කියලා. එහෙම කිව්වනම් ඒක බොරුවක්. හරියටම 20-30 ගානක් ගිහිල්ලා තියෙනවා. මං අහන්නේ බංකොලොත් රටක ඕන තරම් සාද පවත්තන්න තමුන්නාන්සලගේ සම්පත්වලින්, තමුන්නාන්සලගේ යානවාහනවලින්, තමුන්නාන්සලට නැව් තියෙනවා නම්, යාත්‍රා තියෙනවා නම් ඒවයි ගිහිල්ලා ඕනම සාගරයක ගිහිලා ඕනම ජෝගියක් නටන්න. නමුත් මේ රටේ රාජ්‍ය සම්පත් උපයෝගී කරගෙන මූද මැදට ගිහිල්ලා ලැජ්ජයි, නිර්ලජ්ජිතයි, අසික්කිතයි මේ රටේ පාසල් දූදරුවන්ට කෑම ආහාර නැතුව කලන්ත දාලා වැටෙනවා. බරදරු අම්මලා බොහොම අසහනයකට පත් වෙලා තිබෙනවා. මව් පරපුර, තරුණ පරපුර, වැඩිහිටි පරපුර, ආදායම් උපදවන කට්ටිය, රාජ්‍ය සේවකයන් ඉඳලා කුඩා තැනේ ඉඳලා මධ්‍යම පන්තිය, ඉහළ මධ්‍යම පන්තිය, මේ හැමෝම මහා දුකක් විඳින්නේ. එවන් දුකක් විඳිනකොට කාටවත් සදාචාර සම්පන්න අයිතියක් නැහැ. රාජ්‍ය දේපල උපයෝගී කරගෙන මූද මැදට ගිහිල්ලා ජෝගී නටන්න, පාටි දාන්න. අනිත් එක මේ මම ඔබතුමාට කියන්න කැමති, මේ මමත් උත්සවවලට යනකොට මම එපා මේ කියලා තියෙනවා. මම මේකේ ලිපිට කියන්නට ඕන. මේ රෝහල්වල ඇම්බියුලන්ස් ඇවිල්ලා ඒ උත්සව තියෙන භූමියේ නතර කරගෙන ඉන්නවා. මමම ගිහිල්ලා අහනවා මොකද ඇම්බියුලන්ස් එක කියලා. නෑ මේ විපක්ෂ නායක එන නිසා වැඩි පරිස්සමට ඇම්බියුලන්ස් එක. මං ඒගොල්ලෝ ආපහු හරවල යවනවා යන්න කරුණාකරලා රෝහලට කියලා. මං අහන්නේ අපි කියමු ප්‍රධාන පුරවැසියා ගැන අපි එක පැත්තකින් තියමු යම් ආරක්ෂාවක් කියලා. මේ අනිත් අය පස්සේ ඇම්බියුලන්ස් යන්න ඕනේ නැහැනේ. මේ අගමැතිවරයා ඇතුළු අනිත් කණ්ඩායම් පස්සේ ඇම්බියුලන්ස් යන්න අවශ්‍ය නැහැ. අනිත් එක මේ මූද මැද දැම්ම පාටියට ඒ යාත්‍රාවට ගොඩ වෙන්න රතු පලසකුත් දාලා තිබ්බා. එතකොට මැති ඇමතිවරුන්ට රතු පලස, වරායේ සේවය කරන අයගේ බිරිඳ දුවා දරුවන් නිකං පොඩ්ඩක් නරඹන්න ආවම ඒගොල්ලන්ට ලියන ලියුමක් ඔබට එන්න පුළුවන්. හැබැයි වරායේ රජයේ උපකරණ යාත්‍රා පාවිච්චි කරන්න බෑ. ඒ නිසා මම නැති වෙලාවේ මේ සභාවේ කිව්වේ. මම නැවතත් කියනවා ඒ කරපු ක්‍රියාව මහදහජරා ක්‍රියාවක්, නින්දිත ක්‍රියාවක්, බංකොලොත් රටක්, මිනිස්සුන්ට කන්න බොන්න නැති රටක්, මිනිස්සු අසහනයට පත් වෙලා සිටින රටක්, මෙවන් රටක් තුළ මේ වගේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කිරීම අපි තරයේ හෙලා දකිනවා. නැවත නැවතත් අපි ඒක ඉතාමත්ම දැඩි ලෙස විවේචනය කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු මදුර විතානගේ මැත්තම ඔබතුමාට මිනිත්තු 5ක් කාලයක් තියෙනවා.
නියෝජ්‍ය කතානායකතුමා බොහොම ස්තුති වේලාව ලබා දීම සම්බන්ධයෙන්, විශේෂයෙන්ම අද ඉතා වැදගත් කාරණා පිළිබඳ කෝකිලා මැතිණිය ඉදිරිපත් කරා යෝජනාව. අත වශයෙන්ම මේ වන විට මේ මයික්‍රෝ ෆයිනන්ස් එමනත ශුද්ධ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් දැවැන්ත සූරාකෑමක් විශේෂයෙන්ම මේ ග්‍රාමීය මට්ටමින් සිදුවෙන බව අපි දිනපතා ප්‍රවෘත්ති වලින් දකිනවා. ඒ වගේම විශේෂයෙන්ම පහුගිය 2020 දෙසැම්බර් 9 වෙනිදා BBC සේවයේ විසින් අ තවමත් ඒ විස්තර තියෙන BBC සේවයේ ඒ කාන්තාවක් හඬා වැළපෙමින් ඒ BBC වාර්තාකාරයාට කියනවා, ණය මහත්තයා ගෙදරට එනකොට තමන්ගේ මහත්තයා එළියට යනවා. අපිට මේ ණය වාරික ගෙවා ගන්න බැරි ගානට අපි අසරණ වෙලා කියලා තිරිකුණාමලයේ කාන්තාවක්. ඒ තැනට බලවත් ලිංගික හිංසනයට ලක්වෙච්ච, බලවත් ග්‍රාමීය ආර්ථික සූරාකෑමට ලක්වෙච්ච තැනකට අද මේ මයික්‍රෝ ෆයිනන්ස් එහෙම නැත්නම් ශුද්ධ මුල්ලාංශය පත් වෙලා තියෙනවා. හැබැයි එතනින් මම අදහස් කරන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි, මේ සමස්ත ඒ ව්‍යාපාර ජාලයම මේ තැනට පත් වෙලා කියලා. නමුත් ගමේ පොලී මුදලාලීගේ සිට පොලී මුදලාලී ටයිප් එකට ඒ තමන්ගේ ව්‍යාපාර කරන ආයතන කීපයක් මේ විදිහට දැඩි හානියක් මේ සමාජයට කරනවා. ඒක නිසා අද මේ දුප්පතුන් වැඩිවීමේ කාරණයට මෙන්න මේ අකර්මණ්‍ය අක්‍රමිකතාවකින් වැඩ කරන, ඒ වගේම අක්‍රමකවත්, ඒ වගේම කිසිම පාලනයක් විනයක් අධීක්ෂණයක් නැති මේ ශුද්ධ මූල්‍ය කටයුතු බලපාලා තියෙනවා. ඉතින් මම කනගාටු වෙනවා, සාමාන්‍යයෙන් අපේ රටේ හැමදාම අශ්වයා පැනලා ගියාට පස්සේ තමයි ඉස්තාල වහන්නේ. ප්‍රමාද වී හෝ මේ ශුද්ධ මූල්‍ය නියාමනය සම්බන්ධයෙන් කටයුතු කිරීම අපි ස්තුතිවන්ත වෙනවා රජයේ විදියට, ඒ වගේම අමාත්‍යතුමා ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාට. ඒ වගේම මහ බැංකුව මේ සම්බන්ධයෙන් මීට වඩා තදින් මැදිහත් විය යුතුයි. මොකද ග්‍රාමීය ආර්ථිකය මේ ගම එක්ක බැඳිච්ච දැවැන්ත ආර්ථිකයක් අපේ රටට තියෙනවා. ඒ ආර්ථිකය බලවත් ලෙස වැටෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම දිලිඳුකමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයාගේ තත්ත්වය බිඳ වැටෙන්න, ඒ ව්‍යවසායකත්වය විනාශ වෙන්න ප්‍රධාන වශයෙන් මේ අවිචාරවත් ශුද්ධ මූල්‍ය ක්‍රමය බලපාලා තියෙනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, මම කියන්න කැමති මේ රාජ්‍ය සේවයේ අද බලවත් පිරිහීමට මෙන්න මේ ශුද්ධ මූල්‍ය தත්ත්වය බලපාලා තියෙනවා. මොකද විශේෂයෙන්ම අපි ගත්තොත් මේ සාමාන්‍යයෙන් බොහෝ රාජ්‍ය සේවාවන් වල ඉන්න පහළ මට්ටමේ සේවකීන් සහ නිලධාරීන් මේ ශුද්ධ මූල්‍ය ආයතන වලින් ණය අරන් තිනවා. ගමේ සමහර වෙලාවට ඒ ශුද්ධ මූල්‍ය ආයතන වලට අමතරව සනස සමිතියෙන් ණය අරන් තිනවා, ග්‍රාමීය බැංකුවෙන් ණය අරන් තිනවා, ඊට අමතරව ගමට එන ඒ ශුද්ධ මූල්‍ය ආයතන වලින් ණය අරන් තිනවා. අවසානයේ මාසයේ අවසානයේ ආයත වැටුපක් නැහැ. එතකොට අවසානයේ මේ වැටුපක් නොමැති වීම තුළ අද විශාල විදියට අල්ලසට සහ දූෂණයට මේ රාජ්‍ය ආයතන ටික ලක්වීමට මෙන්න මේ කාරණයක් හේතු වෙලා තියෙනවා. මොකද විශේෂයෙන්ම අපිට පාසල් අධ්‍යාපනයේ සිටම මෙන්න මේ මුල්‍ය විනය, ඒ වගේම විශේෂයෙන් මේ ශුද්ධ මුල්‍ය සම්බන්ධ කාරණා පිළිබඳ යම්කිසි මේ විශේෂයෙන්ම අඩුම ගානේ අපෝස සාමාන්‍ය පෙළේ සිට හෝ මේ දරුවන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් අධ්‍යාපනය ලබා දෙනවා ඉතා වැදගත්. මොකද අද මේ මුල්‍ය විනය පිළිබඳ ඉගැන්වීම පාසල් මට්ටමින් සිදු නොවීම අද බලවත් ලෙස මේ සමාජ පරිහානියට බලපාල තියෙනවා. ඒ වගේම තමයි අද අපිට 124 කාන්තාම් පිරිසක් මේ වියසරේට ගොදුරු වෙලා තියෙනවා. ඒ වගේම මේ ගමේ පොලී මුද්‍රාලීට තමන්ගේ දේපල සින්න වෙලා තියෙනවා. ඒ වගේ සමහර මේ ශුද්ධ මූල ආයතන වලට තමන්ගේ වටිනා දේපල සින්න වෙලා තියෙනවා. ඉතින් ඒවා අපි පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී ජස්ට ඇන්ඩ ලෝ ඕවර්සයිට් කමිටියකේදී මේ ගැන පුළුල් ලෙස සාකච්ඡා කරා. ඒ අනුව සමහර ලියාපදිංචි සමාගම් බවා මිනිස්සුන්ගේ උගස් ගන්න දේපල සින්නක් කර විදිර ලියාගෙන බලවත් හානියම් මේ රටට කරන එක නිසා ගිය පසුගේ දවසක ඒ සම්බන්ධය පාල්මේන්තුවට වැදගත් පනතකුත් අපේ ගරු අමාත්‍යතුමා ඉදිරිපත් කරා. ඒවගේම අද වෙනකොට මේ ශුද්‍ර මූල්‍ය නියාමනය පිළිබඳ තියෙන ඒ බලවත් අවුල නිසා අද මම පසුගිය කාලේ යම්කිසි පළාත් පාලන මට්ටමින් ඒ වගේම ප්‍රාදේශීය ලේකම් මට්ටමින් කරපු තොරතුරු සහ දත්ත විශ්ලේෂණයක් අනුව බලවත් ලෙස සමාජයේ කාන්තාව බලවත් විදියට පීඩාවට පත් වෙලා තියෙනවා මෙන්න මේ ශුද්‍ර මූල්‍ය නියාමනයක් නොමැතිවීම තුළ. ඒ වගේම තමයි මේ ආයතන වලින් ණය ගැනීම විශේෂම ලීසින් සමහර ලීසින් සමාගම් ඒ වගේ ගොඩ වෙදකම් සමාගම් තියෙනවා. ඒවායින් ගත්තාට පස්සේ ඒ ණයගත්ත කෙනාව හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් පවා නැහැ. ඒක නිසා එකම පුද්ගල විවිධ ස්ථානවලින් විවිධ ආයතන වලින් ණය ගන්න පෙළඹිලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ අද අපේ ග්‍රාමීය ආර්ථිකය ආරක්ෂා කරගන්න, සමාජය ආරක්ෂා කරගන්න, සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයව ආරක්ෂා කරගන්න, ගමේ ආර්ථිකය ආරක්ෂා කරගන්න, ඒ වගේම අපිට නියමිත ඉලක්ක වලට යන්න නම් ආර්ථිකයේ මෙන්න මේ නියාමනය කඩිනමින් කළ යුතුයි. ඒක සඳහා ඉදිරියේදී ඉදිරිපත් කර පනත මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් පනතක් බවට මම විශ්වාස කරනවා. ඒ සම්බන්ධයෙන් රජයට ස්තුතිවන්ත වීම අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි.
භාවිත සිටිකර මන්ත්‍රා ගරු වීරසෝණ වීරසිංහ මහත්තයා, ගරු KPS කුමාරසිරි මහත්තයා, මුතුමාට මිනිත්තු 5ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද ඉතාමත්ම වැදගත් ශුද්‍ර මූලය පිළිබඳව කෝකිලා අපේ ගරු මන්ත්‍රීතුමියගෙන අපේ යෝජනාව ඉතාමත්ම වැදගත් යෝජනාවක්. විශේෂයෙන්ම සයන් සේවසිංහ ගරු රාජ්‍ය අමාත්‍යතුමා ඉන්න වෙලාව එතුමා දන්නවා, එතුමත් අනුරාධපුරයේ, මාත් අනුරාධපුරයේ. අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ ශුද්‍ර මූලය ණය ක්‍රමවේදය නිසා විශාල පීඩනයකට, විශාල ප්‍රශ්න ගණනාවකට වැඩිමනක්ම කාන්තාව තමයි මේකට පත් වෙලා තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේගොල්ලෝ හදාගත්ත කුඩා කණ්ඩායම් තුන් දෙනෙකුට අප කරස් සංකිරීම, මෙවැනි කාරණා එක්ක තමයි මේ ශුද්ධ මූල ණය ක්‍රමවේදේ ක්‍රියාත්මක වෙන්නේ. කිසිම නියාමනයක් නැහැ. මම හිතන්නේ අප දන්න විදිහට මේ ශුද්ධ මූල නියාමනයක් නොවන ණය ක්‍රමවේදය නිසා විශාල පිරිසක් ජීවිතේ නැති කරගෙන තියෙනවා. අපි ඒක දන්නවා පැහැදිලිව. ඒ නිසා මේක ඉතාමත් වැදගත් කාරණාවක් කරු ඇමතුමා පනතක් ගෙනල්ලා තියෙනවා. මේ පනත නියාමනය කිරීම මම හිතන්නේ ආණ්ඩුවක් හැටියට ඔබතුමාලගේ වක්කීමක්. මේක මේ වෙලාවේ ඉතාම, මොකද අපි දන්නවා අද රටේ තියෙන ආර්ථික පීඩනය, අද රටේ තියෙන ආර්ථික අවපාතය, අද මේ රටේ මිනිසුන්ට ජීවත් වෙන්න හැකියාවක් නැති ක්‍රමවේදය, අද මේ රටේ මිනිස්සු පත් වෙලා තියෙන ආර්ථික හිඟතාවය, ජීවන වියදම විශාල වශයෙන් වැඩිවීම නිසා දැවන්ත පීඩනයකට පත් වෙලා තියෙනවා, ලයිට් බිල ඉහළ යාම නිසා දැවන්ත පීඩනයකට පත් වෙලා තියෙනවා. මෙන්න මේ කාරණා නිසා තමයි මිනිස්සු ණය වලට පෙළඹෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තමන්ගේ ආර්ථිකයේ ශක්තිමත් නැත්නම්, තමන් ළඟ තමන්ගේ දරුවන්ට පොට්ටි ගන්න දෙන්න බැරිකමක් තියෙනවා නම්, තමන්ගේ ලයිට් බිල ගෙවා ගන්න පුළුවන්කමක් නැත්නම්, තමන්ගේ ගෙදරට ගෑස් එක ගේන්න බැරි නම් මිනිස්සු කරන්නේ කොහෙන් හරි ණයක් කරගෙන ඒ තමන්ගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරගන්න එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අනේ කාරණාව නිසා තමයි අද මෙවැනි පීඩනවලට පත් වෙලා තියෙන්නේ. ගරු සයන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යතුමනි, මම ඉතාමත් වැදගත් කාරණාවක් ඔබතුමාට කියන මේක ඔබතුමා පුළුවන් නම් මේ ගැන සොයා බලන්න. මේක මට මීට දින කීපයකට පෙර ගලෙන් බිඳුනුව රසිකා කියලා කාන්තාවක් මට කතා කරා. ගලෙන් බිඳුනුව විශේෂයෙන්ම සමාජ සේවාවලදී විශාල කාර්යභාරයක් කරන කාන්තාවක් මේ රසිකා කියන්නේ. මේ රසිකා SN මයික්‍රෝ ක්‍රෙඩිට් මේ ආයතනයේ ගාල්ල බටපොළ, SN මයික්‍රෝ ක්‍රෙඩිට් ගාල්ල බටපොළ තියෙන මේ ආයතනයේ, මේ ආයතනයෙන් 2019 ජනවාරි මාසේ රුපියල් 60,000ක් දීලා ගෙවල බයිසිකලයක් ගන්නවා. මේ බයිසිකලයට ගන්නේ ලෝන් එක 230,000යි. ගරු රාජ්‍ය අමාත්‍යතුමනි, රුපියල් 65000ක් ගෙවනවා 2019 සමාවෙන්න මේ මාසේ රුපියල් 65000ක් ගෙවලා බයිසිකලේ ගන්නවා බයිසිකලේ ලෝන් එක ගන්නවා 230000 අවුරුදු 3ක් ගෙවනවා 260000ක් රුපියල් 8000 වාරික වශයෙන් 260000ක් ගෙවනවා එකපාරටම මේ අර කොරෝනා වසංගතයේ වෙලාවේ ගෙවා ගන්න බැරි වෙනව අවුරුද්දක් විතර ගෙවා ගන්න බැරි වුණාම මේ කාන්තාවට කියනවා ආයතනයෙන් බයිසිකලේ පොඩ්ඩක් ගේන්න ෆොටෝ එකක් ගහ ගන්න ඕනේ කියලා ඒ ගලෙන් මිදෙන ඉන්න ඒ ආයතනයේ වැඩ කරන සේවකේ මේ කාන්තාව බයිසිකලේ අරන් යනවා කරුවේ මත්තුමා අරන් ගියා මොකද කරන්නේ බයිසිකලේ සීස් කරලා අරන් යනවා බට පොල්ට ගාල්ලට දැන් මට කතා කරපුවාම මම කතා කරනවා මේ ආයතනයේ සංජීව කියලා මහත්තයෙකුට ඔහු කියනවා මට මේකට මුකුත් කරන්න බෑ කියලා ඊළඟට මට දෙනවා ඉන්ද්‍රජිත් කියලා GM මං GM ට කතා කරලා කියනවා මං කතා කරලා කියනවා කරුණා කරලා මේකට සහනයක් කරන්න මේගොල්ලෝ පොලිය හදලා තියෙනවා 620000ක් පළවෙනි සැරේ 230000ක් ගත්ත ලෝන් එකට 260000ක් බයිසිකලෙට ගෙවලා තියෙනවා කරුවෙමතුමා 620000ක් මට කියනවා මේක ගෙවන්න කියලා මං කතා කරලා අන්තිම 580000ට බැස්සුවා ඊළඟට ඉන්ද්‍රජිත් කියන කෙනා මම කතා කරපුවාම මට කිව්වා අන්තිමට 420000ක් ගෙවන්න කියලා දැන් බයිසිකල තියන් ඉන්නවා මේ කාන්තාවගේ දරුව තුනේ කියලා අර පන්ති ගෙන යන්න විදිහක් නැහැ මට එයාගේ අක්කා කතා කරලා කියනවා රසිකා ජීවිතේ නැති කරගන්න හදනවා කරුමන්තුමා කියලා ඒ නිසා කරුණා කරලා ඔබ හිතන්න 230000ක් ගත්ත ණයට 260000ක් වාර්ෂික වශයෙන් ගෙවලා බයිසිකලයට වෙනම 65000ක් ගෙවලා දැන් මට කියනවා මේ SM මයික්‍රෝ ක්‍රෙඩිට් ආයතනයේ GM ඉන්ද්‍රජිත් මහත්තයා කියනවා මන්ත්‍රීතුමා 420000ක් ගෙවුවොත් බයිසිකලෙ දෙන්නම් කියලා මේක තමයි තත්ත්වය මේ වගේ කොච්චර ඇද්ද මේ රටේ
කරුමන්තුමා කාලය අවසන්
වෙනවා ගරු කෝකිලා මන්ත්‍රීතුමේ මේ වගේ කොච්චර ඇද්ද ඒ සමාම ගරු රාජ්‍ය අමාත්‍යාවෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ මේ පිළිබඳව මේ SM මයික්‍රෝ ක්‍රෙඩිට් ආයතනයේ ගාල්ල බටපොල තියෙන්නේ දැන් මේ කාන්තාවට කියනවා ගාල්ලට එන්න කියලා ගලින් මිදුවේ ඉඳලා මේ කතා කරන්න ගලින් මිදුවේ ඉඳලා මෙයා යන්න ඕනේ ගාල්ලට මේ කතා කරන්න ඒ නිසා ගරු අමාත්‍යතුමා කරුණා කර මේ පිළිබඳව සොයා බලලා මේ අහිංසක මිනිස්සුන්ගේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියන ඉල්ලීම කරමින් අද කෝකිඩා ගරු මන්ත්‍රී ගෙනාවු මන්ත්‍රීතුමේ ගෙනාවු මේ යෝජනාව තාමත් වැදගත් යෝජනාවක් කාලෝචිත යෝජනාවක් කියන එක ප්‍රකාශ කරමින් වේලාව ලබා දීම පිළිබඳ ස්තුති කරන දෙමින් නියනෝ බොහොම ස්තුතියි.
බවන්සිත ඔබතුමාට ගරු සමම්පිය හේරත් මැතිතුමා, විරසමුණ වීරසිංහ මැතිතුමා, ගරු සේහන් සේමසිංහ ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
බැංකු පනත එන එක ප්‍රමාද වෙලා තියෙනවා. සම්පකාර අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා සම්පකාර බැංකු පනත ගෙනල්ලා සම්පකාර ව්‍යාපාරය තුළ බැංකු ක්‍රමය වඩා ශක්තිමත් කරොත්, නූතනවාදී කරොත් මේගොල්ලන්ට විකල්ප ක්‍රමයක් ජනතාව අතරින් රාජ්‍ය මැදිහත් වීමක් සහිතව බිහි වෙනවා. ඒ නිසා සම්පකාර බැංකු පනත ගේන්න ඔබතුමාලා මුදල් අමාත්‍යංශයයි සම්පකාර අයිති වෙළඳ අමාත්‍යංශය මැදිහත් වෙන්න. එහෙම වුණොත් මයික්‍රෝ ක්‍රෙඩිට් ආයතන වලට තියෙන තත්ත්වය දෙකට වැටිලා සම්පකාර බැංකු ක්‍රමයේ ශක්තිමත් වෙනවා. ඒකට රාජ්‍ය මැදිහත් වීමක් තියෙනවා. පළාත් සභාවල ඉන්න සම්පකාර කොමසාරිස්වරු මැදිහත් වෙනවා. ඔබතුමාගේ පියා පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙක්ද මේක දන්නවා. ඒ නිසා මම කියන්නේ මේකට විකල්පයක් විදිහට සම්පකාර බැංකු පනත කඩිනම් කරන්න අවශ්‍ය පියවර ගන්න. ඒතොර මේ මාෆියාව බිඳින්න පුළුවන්.
බොහොම ස්තුතියි. ගරු අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනාම විවාදකින් තොරව මේ ඇති වෙලා තියෙන අරමුදේ පිළිබඳව එකගතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒ පිළිබඳව මම විස්තර කරන්න කලින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඔබතුමාගෙන් විනාඩි 5ක විතර කාලයක් ඉල්ලනවා. මේ 27-2 යටතේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ලබා දීලා තියෙන අවසරය වරප්‍රසාදය අවභාවිතා කරමින් විවිධ කරුණු මතු කිරීම සම්බන්ධයෙන් රජයක් හැටියට අපි විරෝධතාවය ප්‍රකාශ කරනවා. ඒකට හේතුව එක කාරණයක් මතු කරලා තවත් කාරණයක් පිළිබඳව නම් ඒ වරප්‍රසාදය පාවිච්චි කරන්නේ ඒ තුළ රජයේ පාර්ශවයට දැඩි අසාධාරණයක් සිදු වෙනවා. මොකද අපිට පිළිතුරු ලබා දීම අපි සූදානම් වෙලා ඉන්නේ එකකට. දැන් අනුරාධ දිසානායක මන්ත්‍රීතුමා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා
පරිපූර්ණක ඇස්තමේන්තුවක් පිළිබඳව කතා කරා පාර්ලිමේන්තුවේ. එකක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඉතාම පැහැදිලිව කියන්න ඕනි, මේ කතා කරේ පරිපූර්ණක ඇස්තමේන්තුවක් පිළිබඳව නෙවෙයි. එතුමා පරිපූර්ණක මේ අතිරේක ප්‍රති ඒ කියන්නේ එතුමා අතිරේක ප්‍රතිපාදන ලබා දීම සහ පරිපූර්ණක ඇස්තමේන්තුව පිළිබඳව අනවබෝධයෙන් කැටයුතු කිරීම පිළිබඳව මම කනගාටු වෙනවා. එක එක දෙක මේ සම්බන්ධයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මතු කරපු ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් මතු කරපු ප්‍රශ්නය, මේකෙදි මේ රටේ මුදල් පිළිබඳ නීති රීති මාලාව අනුගමනය කරමින් විසර්ජන පනතේ 6.1 වගන්ති යටතේ පාර්ලිමේන්තුවේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද නියමයක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රතිපාදනයේ කිසිම අමතර ප්‍රතිපාදනයක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ අයවැය ලේඛනය තුල අඩංගු ප්‍රතිපාදන වලට අමතරව අතිරේක වියදමක් කරන්න නෙවෙයි මේ අතිරේක ප්‍රතිපාදනය භාවිතා කරලා තියෙන්නේ. මේ අතිරේක ප්‍රතිපාදනය භාවිතා කරද්දී 2023 මේ සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවට ගිහිල්ලා අනුමැතිය ඇතිව තමයි පාර්ලිමේන්තුවේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කරලා තියෙන්නේ. එතුමාට අවබෝධයක් නැත්තම් මම මේ පිළිබඳව කියන්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතුමා ඇහුවා මේ මිලියන 1300ක මුදලට මොකද කරේ කියලා. මේ මිලියන 1300ක මුදල සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව රජයේ මුදල් කාර්ක සභාවට ඉදිරිපත් කරලා අනුමැතිය ඇතිව තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සතු 0.573% කොටස් දායකත්වය මහා භාණ්ඩාගාරය වෙත පවරා ගැනීම සඳහා තමයි මේ අතිරේක ප්‍රතිපාදනය වෙන් කිරීම සිදු කළා තියෙන්නේ. මේක අමතර ප්‍රතිපාදනයක් නෙවෙයි, මේ අයවැය දෙපාර්තමේන්තුවේ අයවැය විසර්ජන පනත් කෙරුම්පත් සම්මත කරද්දී වෙන් කරලා තියෙන ප්‍රතිපාදන තුල. ඊළඟට එතනින් එහාට ගිහිල්ලා කිව්වොත් මේක වෙන් කරලා තියෙන්නේ acquisition of 0.73% stakes held by the NSB in Sri Lanka Telecom. ඉතා පැහැදිලි මේ අනුර කුමාර දිසානායක මැතිතුමා මේ කතා කරේ ද්වේෂ සහගතව, මේ සභාව රට නොමග යවීමක් කරා. ඒ තුල මම ඉතාම ගෞරවයෙන් කියනවා, යම් කිසි බුද්ධියක් තියෙන පිරිසක් ඉන්නවනම් එයා කල්පනා කරලා බලන්න මේ අරගෙන යන ප්‍රතිපත්තිය. ඊළඟට දෙවෙනි කාරණය, ජනාධිපතිතුමා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරා. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සිදු කළා තියෙන්නේ මෙතුමා කියන ආකාරයට පරිපේරක ඇස්තමේන්තුවක් මගින් අමතර මුදල් ප්‍රතිපාදන වෙන් කර ගැනීමක් නෙවෙයි. මේ අයවැය ලේඛනයේ අනුමත පාර්ලිමේන්තුව අනුමත කරපු මුදල් ප්‍රතිපාදන තුල අර මම කියපු අතිරේක ප්‍රතිපාදනය. ඒ අතිරේක ප්‍රතිපාදනය තුල මේ රට ආර්ථිකමය වශයෙන් ස්ථාවර කරන්න ජනාධිපතිතුමා විශාල කාර්යභාරයක් සහ නායකත්වයක් ලබා දුන්නා. එතනදී අපිට අපේ ණය හිමියන් සහ ඒ වගේම අපිට සහයෝගය දක්වපු අනික් රටවල් කිසිසේත්ම අපිට දක්වපු සහයෝගය අවතක්සේරු කරන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු බහුපාර්ශ්වික මූල්‍ය ආයතන ලබා දීපු සහයෝගය අපිට අවතක්සේරු කරන්න බෑ. අපේ වාණිජ ණය හිමියන් සහ අනිකුත් ණය හිමියන් දක්වපු සහයෝගය අපිට අවතක්සේරු කරන්න බෑ. මේ සහයෝගය තුළ මේ ආර්ථික අරමුදෙන් රට මිදෙන්න, මේ රට බංකොලොත් භාවයෙන් ඉවත් වෙන්න, ණය තිරසරභාවයක් ඇති කරගන්න මේ කටයුතු කරලා යම් ස්ථාවරත්වයක් රටේ ආවේ ආර්ථිකමය වශයෙන් ජනාධිපතිතුමා විසින් ඒ විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් මුණගැහිලා ඒ සාකච්ඡා පවත්වලා සහයෝගය අරගෙන ලෝකයේ අලුත් ප්‍රවණතාවයන් වලට විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ක්ලයිමට් චේන්ජ් ඒ කියන්නේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් රටක් නීති හදලා අලුත් රාමුවක් සකස් කරන ප්‍රධානතම රටක් බවට අද ශ්‍රී ලංකාව පත් වෙලා තියෙනවා. එහෙනම් මේ ගෝලීය තත්ත්වයක් තේරුම් අරගෙන කටයුතු කරපු නිසා ඊළඟට මේ වියදම් තුල අඩංගු වෙනවා අනුර කුමාර දිසානායක මහත්තයලා කොටස්කරුවන් වෙලා මේ විනාශ කරපු රාජ්‍ය දේපොළ නැවත අලුත් වැඩිය කරන්න ජනාධිපති කාර්යාලයට කරපු විනාශය ජනාධිපති නිල නිවසට කරපු විනාශය ඊළඟට එතන තියෙන උපකරණ වලට කරපු විනාශය යාන වාහන වලට කරපු විනාශය රාජ්‍ය සම්පත් වලට කරපු විනාශය නැවත අලුත් වැඩිය කරන්නත් සාමාන්‍ය තත්ත්වයට පත් කරන්නත් මේ අතිරේක ප්‍රතිපාදන වය වෙලා තියෙනවා. එයින් මේ 2024 වර්ෂය සඳහා නෙවෙයි 2023 වර්ෂය සඳහා සිදු කළා තියෙන. ඉතින් එයින්ද ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ජාත්‍යන්තර ස්වෛරීත බැඳුම් කර හිමියන්ට හලෝ මචං අපි මේක කපල හරිනවා කියලා කියලා මේ ආර්ථිකය කළමනාකරණය කරන්න යන කණ්ඩායම අනික් පැත්තෙන් බහුපාර්ෂික මූල්‍ය ආයතන වලට අපිට ඕනනම් ගෙවනවා නැත්නම් අපි නිකන් ඉන්නවා එහෙම නැත්නම් අපේ තීන්දුව තමයි අවසාන තීන්දුව කියලා ආර්ථික කළමනාකරණය කරන්න යන කණ්ඩායම ද්විපාර්ෂික ණය හිමියන් එක්ක අපිට ඕන මතය තුල අපි කටයුතු කරනවා කියලා ආර්ථිකය කළමනාකරණය කරනවා වගේ මේ ලිම්මැඩි මානසිකත්වයෙන් ඉන්න කණ්ඩායමක් එක්කද මේ අපිත් විවාදයකට යන්නේ කියන ප්‍රශ්නකුත් අපිට එනවා. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි රාජ්‍ය නායකයා හැටියට ඒක රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා වෙන්න පුළුවන් වෙනත් ජනාධිපතිවරයෙක් වෙන්න පුළුවන් එතුමන්ගේ ජීවිතය ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට ආරක්ෂාව එතුමාට සැපිය යුතුයි. එයින්ද අනුර කුමාර දිසානායක මැතිතුමාට යම් ඉරිසියාවක් ඇති. මොකද එතුමාලා බලාපොරොත්තු වුණේ අරගලය තුල එතුමාට විතරනේ අරගලය වෙලාවේ විපක්ෂ නායකතුමාටත් ගහලා ලෙව්වනේ එතුමාට විතරයි යන්න පුළුවන් වුණේ. මේ අරගලය හරහා පාර්ලිමේන්තුවත් ගිනි තියලා ප්‍රජාතන්ත්‍රවාදයක් නැති කරලා බලය ගන්න දරපු උත්සාහය ව්‍යර්ථ වෙච්ච එක පිළිබඳ කනගාටුවක් ඇති. හැබැයි මේ විදිහේ අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින්න කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. මම මේ පැහැදිලි කිරීම කරේ එහෙම නැත්නම් රටට පණිවිඩයක් යනවා. මේ මහ විශාල මුදල් ප්‍රමාණයක් අනවශ්‍ය ආකාරයට විනාශ කරන්න රජය කටයුතු කරලා තියෙනවා කියලා. එහෙනම් මම නැවතත් කියනවා මේ අතිරේක ප්‍රතිපාදන අයවැය අනුමත කරපු අයවැය ප්‍රතිපාදන තුල අයවැය දෙපාර්තමේන්තුව හරහා සිදු කරපු ඒ අවශ්‍ය ඒ වගේම රජයේ මුදල් කාර්ක සභාව අනුමත කරපු පාර්ලිමේන්තුවට නීත්‍යානුකූලව වාර්තා කිරීම. මම එතනින් එහාට යනවා. ඇත්තටම අද කෝකිලා මන්ත්‍රීතුමිය ඉතාම වැදගත් දෙයක් කාරණයක් ඉදිරිපත් කරේ. මේ සම්බන්ධයෙන් අපිට මේ පනත් කෙටුම්පත කුමාරසිරි මන්ත්‍රීතුමා ගේන්න අවශ්‍ය වුණේ 2021 අවුරුද්දේ. අපි 2021 අවුරුද්දේ මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරා. මම එතකොට සමෘද්ධි විෂය භාර ඇමතිවරයා ශුද්ධ මූල්‍ය විෂය භාරව අපිට තිබ්බ වගකීම තුළ අපි මේ කටයුත්ත කරා. අපි මෙතනදී උත්සාහ කරේ එකක් තමයි එවලේ ක්‍රියාත්මක වෙච්ච 2016 අංක 6 දරන ශුද්ධ මූල්‍ය පනත් කැටුම් පත. අපිට තේරුම් ගියා ඇතිවෙන මේ ශුද්ධ මූල්‍ය පහසුකම් ලබාගෙන ඇතිවෙන ගැටලුකාරී තත්ත්වය තුළ ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න පුළුවන් පනත් කැටුම් පතක් නෙවෙයි කියලා. මොකද ඒක ආවරණය කරේ තැන්පතු ලබාගෙන ණය ලබා දෙන ආයතන විතරයි. අනික් ආයතන ආවරණය කරේ නැහැ. එතකොට ලියාපදිංචි වෙලා හිටියේ ආයතන හතරයි. එතකොට ඔබ නියෝජ්‍ය කතාන්තුමා අපි දන්නවා අපේ ගම්වල සමහර ඒවා අපි නම් වලින් හඳුනනවා, සමහර ඒවා අපි නම් වලින් හඳුනන්නේ නැහැ. මේ ණය ලබා දෙන ක්‍රමවේදයක් නැහැ. වලේපොඩ මන්ත්‍රීතුමා කිව්වා 100ට 120ක වාර්ෂික පොලියකට ලබා දෙනවා කියලා. නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 100ට 360ක පොලියටත් ලබා දීම වාර්තා වෙලා තියෙනවා. මම මේ වෙලාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන සමෘද්ධි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හරහා අපි යම් සමීක්ෂණයක් කරා. ඔබතුමා කිව්වේ ඇත්ත. ඒ සමීක්ෂණය හරහා හෙළි වුණා 95%ක් මේ ණය උගුලේ හිර වෙලා ඉන්නේ කාන්තාව. 95%ක් මේ ණය උගුලේ හිර වෙලා ඉන්නේ කාන්තාව. මේ බහුතර ණය ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ කිසිදු ව්‍යාපාරික හෝ ආයෝජන කටයුත්තකට නෙමෙයි. මේ පරිභෝජන කටයුතු සඳහා තමයි මේ ණය අරගෙන තියෙන්නේ. මේ අත්සන් කරන්නේ මොනවාටද කියලා එයා දන්නේ නැහැ. ඒ කට්ටියගේ සාක්ෂරතාවය, මූල්‍ය සාක්ෂරතාවය පල්ලෙහාමට්ටමක තියෙන්නේ. කියන දේ නෙමෙයි අවසානයේ ප්‍රතිඵලය. එයින්ද මහා ගැටුම්කාරී තත්වයකට ගැටලුකාරී තත්වයකට මේ ශුද්ධ මූල්‍ය අරුබුදය ක්‍රමානුකූලව ගමන් කරා. එයින්ද තමයි අපි කල්පනා කරේ මේක විසඳද්දී මේ පාර්ශව සියල්ල එකට ගෙනල්ලා විසඳන්න වෙනවා. එකක් මහ බැංකුව, ඊළඟට මේ ශුද්ධ මූල්‍ය නියුක්තිකයන්ගේ සංගමයක් තියෙනවා. මේ සංගමය මට මතක විදිහට ඒ වෙනකොට 40කට ආසන්න කණ්ඩායමක් විතරයි සමාජිකත්වය අරගෙන තිබ්බේ. ඊළඟට මුදල මාධ්‍යංශය මේ සියලු පාර්ශවයන් එකතු කළා තමයි මේ පනත නිර්මාණය කරන්න අවශ්‍ය වැඩ කටයුතු කරේ. මේ ශුද්ධ මූල්‍ය නියුක්තිකයන්ගේ සංගමයේ ලියාපදිංචිය වගේ තුන්ගුණයකට වැඩි හඳුනාගත් ප්‍රමාණයක් ණය දෙනවා. ණය දෙනවා. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නය හඳුනාගත්ත රජය එදා අපිට ඊට පස්සේ ඉදිරිපත් කරන්න බැරි වුණා. අපිට සාකච්ඡාවක්වත් ඉස්සරහට ගෙනියන්න බැරි වුණා. මේ රටේ ඇතිවෙච්ච අස්ථාවර භාවය, විශේෂයෙන්ම දේශපාලනික අස්ථාවර භාවය තුළ. ඒ නිසා මේ පනත තුළින් අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ මුදල් ණයට දීමේ ව්‍යාපාර සහ ශුද්ධ මූල්‍ය ව්‍යාපාර නියාමනය කිරීම සඳහා අවශ්‍ය නීති රාමුව සකස් කිරීම. අපිට මේකට තව මේ පිළිබඳව උදේ අපි කතා කරා මේ ඔන්ලයින් ණයදෙන ක්‍රමවේදයන් පිළිබඳව. ඒකත් අද සීග්‍රෙන් ව්‍යාප්ත වෙනවා. ඒ පිළිබඳවත් අපි රජය අවධානය යොමු කරලා මුදල් අමාත්‍යාංශයත් මහ බැංකුවත් ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහයෝගය අපිට ලැබේවි. ඒ සඳහා අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ පනත ක්‍රියාත්මක කිරීම තුළින් මම හිතනවා මන්ත්‍රීතුමාලා, ඇමතිවරුමාලා මේ පනත අපි පළවෙනි වර කියවීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. අධිකරණමය කටයුත්තක් සඳහා යම් කෙනෙක් යොමු නොවුනොත් අපිට පුළුවන් වේවි ලබන මාසය තුළම ඒ අදාළ කාල සීමාව අවසන් වුණාට පස්සේ මේ පිළිබඳව තවත් පුළුල්ව සාකච්ඡා කරලා මේ පාර්ලිමේන්තුව තුළ පෙබරවාරි මාසයේ වෙද්දී මේ පනත සම්මත කරන්න. මේ පනත සම්මත කරාම අපිට මාස දෙකක් තුනක් අතර ප්‍රමාණයක් ගත වේවි මේ පනතේ රෙගුලාසි ටික සකස් කරලා ක්‍රියාත්මක කරන්න. අපි උපරිම උත්සාහයක් දරනවා වඩා කෙටිම කාලයක් තුළ මේ රෙගුලාසි ටික සකස් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එතකොට මෙතනින් අපි මූලික වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි බලාපොරොත්තු වෙන්නේ, ඒ කියන්නේ මේ පනත හරහා ක්‍රියාත්මක වීම හරහා අපේ පරමාර්ථය වෙන්නේ බලපත්‍රලත් මුදල් ණයට දෙන්නන් නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම. අද අපේ රටේ නිසි ක්‍රමවේදයක් ඒකට නැහැ. ඊළඟට මේ නියාමනය සිදුවීම තුළ අපි විශ්වාස කරනවා රටේ ජනතාවත් අපිට සහයෝගය ලබා දේවි. මේ අකටයුතුකම් වල නියැලෙන කණ්ඩායම් පිළිබඳව තොරතුරු ලබා දීම සහ ඔවුන්ගේ විවිධ අලෙවිකරණ උපක්‍රම වලට හසු නොවී සිටීම. එතකොට මේ හරහා අපි පිහිටවුවට පස්සේ බලපත්‍රල ශුද්ධ මූල්‍ය ආයතන නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරાવી. මේකට මේ අධිකාරිය ක්‍රියාත්මක වීමේදී එය මේ ඉස්සරහට ගෙනියද්දී මහ බැංකුවේ නිල වශයෙන්ම නිලධාරීන් පත් වෙනවා මුදල් අමාත්‍යාංශයේ. ඒ වගේම ඇමතිවරයාගේ නියමයේ පරිදි සමාජිකයන් දෙදෙනෙක් පත් වෙනවා. ඒ වගේම තවත් දෙදෙනෙක් මේ ශේෂ්ත්‍රය නියෝජනය කරමින් ඉන්න. ඒ වගේම මහ බැංකුවේ අධිපතිවරයා විසින් නම් කරන දෙදෙනෙක් පත් වෙනවා. මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ හැම පැතිකඩක්ම ආවරණය කරා. එහෙනම් මේ ප්‍රශ්න අපි හඳුනාගෙන තියෙනවා. ඇත්තට මේ වාර්තා වෙලා තියෙන්නේ මේ සිද්ධි කීපයක් කිව්වොත් සිද්ධි ඉතාම අතලොස්සයි වාර්තා වෙලා තියෙන්නේ. හැබැයි මේ හරහා එකක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි සමාජීය ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා මූල්‍ය ගැටලුවකට වඩා. මූල්‍ය ගැටලුවකට වඩා සමාජීය ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ හින්දා මේ නිසි ක්‍රමවේදය ඉතාම කඩිනමින් රට තුල ස්ථාපනය කරලා අකටයුතුකම් කරන, ඒ වගේම මේ නියාමනයක් නැතුව ක්‍රියාත්මක වෙන සියලු ආයතන නියාමනය කරලා දඩුවන් ලබා දීමේ ක්‍රමවේද මේ සඳහා ඇතුළත් වෙනවා. ඔබතුමා කියපු සම්පකාර සම්බන්ධෙනුත් මේ පනතත් යම් ආවරණයක් ලබා දෙනවා. මේ සියලු ආයතන නියාමනය කරලා නිසි සේවාවක් සහ ජනතාව අපහසුතාවයට පත් නොවන ක්‍රමවේදයක් මේ පනත් කැටුම්පත් හරහා ක්‍රියාත්මක වෙනවා මම විශ්වාස කරනවා. සියලු ආයතන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ පනත් කැටුම්පතට පක්ෂව ඡන්දය ලබා දීලා අපිට හැකි ඉක්මනින් මේක සම්මත කරලා මේ නියාමනය ඇති කරලා නීතිමය දඩුවම් ලබා දෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරයි කියලා ඉතාම වැදගත් පනත් කැටුම්පතක්. එයට පක්ෂව සියලු දෙනා අද අදහස් දැක්වීම සම්බන්ධෙනුත් අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම කෝකිලා මන්ත්‍රීතුමිය මේ සම්බන්ධයෙන් මේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත
වෙනවා. ගරු කෝකිලා මන්ත්‍රීතුමිය,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා කරපු පැහැදිලි කිරීම පිළිබඳව. සහ ඒ සඳහා අදහස් දක්වපු සියලුම දෙනාට මගේ ස්තුතිය මේ වෙලාවේදී පුද කරන්න කැමැති. නැවත වතාවක් ගරු අමාත්‍යතුමනි ඔබතුමාට අවධාරණය කරනවා මේ පනත මගින් ලියාපදිංචි මූල්‍ය ශුද්ධ මූල ආයතන පමණක් නම් ආවරණය වෙන්නේ, නියාපංචි නවීකරණ ශුද්ධ මූල ආයතන පිළිබඳව දඬුවම් දෙන ක්‍රමවේදයක් හදන්න. මොකද මේ පනත ගෙනන්න නියාමනය වෙන්නේ ලියාපදිංචි වෙන ඒවා පමණක් නම්. ගම්වල තියෙනවා මේ දැන් ඔබතුමා කිව්වා 40කට පමණ ආසන ප්‍රමාණයක්, ඒක තුන්ගුණයකින් වැඩිලා කියලා. හැබැයි අපි පෞද්ගලික දන්නවා ගම් ඇතුළේ වෙනම අපි ඒක ශුද්ධ මූල ආයතනයක් හැටියට ලියාපදිංචි නොවුනත් ඒ ශුද්ධ මූලයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන පුජ්‍යලයෝ ඉන්නවා. ඒසම මේකෙන් ඔබතුමා කිව්වාගේ විශේෂයෙන්ම කාන්ත තමයි අසරණ වෙලා තියෙන්නේ. ස්වාමි පුරුෂ දන්නේ නැතුව ගත්ත ණය තියෙනවා. සමහරට ස්වාමි පුරුෂත් එක්ක දැනුවත් ගන්න දැනලා අර කිව්වා වගේ මූලිකම ප්‍රශ්නෙට වඩා දැඩි සමාජීය ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. දරුවන් පවා මේ නිසා අපහසුතාවයට පත් වෙනවා. නැවත වතාවක් කියන්නේ මේකට මේ පනතක් ගේන වෙලාව ඒ නිසා මේකෙදි දෙන්න පුළුවන් උපරිම දඬුවම් ටික දෙන්න පුළුවන් නම් අපිට මේ මෙහි තුල ඉන්න අය නිසියාකාරයට නොකරන අයට පිළිබඳවත් ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉන්නවා. විශේෂයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා හැටියට, සමෘද්ධි අමාත්‍යවරයා හැටියට මේ පිළිබඳව කාන්තාවන් වෙනුවෙන් කටයුතු කරමින් කරපු උත්සාහයට බොහොම ස්තුතියි කියලා කියනවා.
බොහොම ස්තුතියි කරුව මත්තුමා.
මෙතුමිය මතු කරපු ප්‍රශ්න වැදගත්. ඇත්තටම මේකෙන් වෙන්නේ ගරු මන්ත්‍රීතුමිය, ලියාපදිංචියක් සිදු නොවී කිසිම ආයතනයකට මේ ශුද්ධ මූල්‍ය ගනුදෙනුවක් කිරීමේ නෛතික හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු දෙනාම ලියාපදිංචි විය යුතුයි. ඒ වගේම තමයි ලියාපදිංචි කරන ලද සම්පකාර සමිති, සමෘද්ධි ප්‍රජාමූල බැංකු සහ සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති සහ ගොවි සංවිධාන නියාමනය කරනු ලබන සහ අධීක්ෂණය කරනු ලබන මහ බැංකුව සහ අදාළ නියාමන අධිකාරී සමග සම්බන්ධීකරණයක් පවා මේ පනත් කැටුම්පත හරහා ඇති වෙනවා. එතකොට මේකේ එකක් දැනට යම් නියාමනයක් තියෙන ආයතන පවා මේ මහ බැංකුව හරහා මේ ශ්‍රී ලංකා ශුද්ධ මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය හරහා සම්බන්ධීකරණයක් වෙනවා. එතකොට අර කිසිම කෙනෙක් මගහැරෙන්නේ නැහැ. අකටයුතුකම් වලට යොමු වෙන අය පවා නියාමනය වෙනවා. හැබැයි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා ජනතාවට, තරුණා කරලා හඳුනා නොගත් මේ ආකාරයේ පහසුවෙන් ණය දෙන කණ්ඩායම් පිළිබඳව අවධානයක් යොමු කරන්න. මේ ආර්ථික අර්බුදය තුළ ප්‍රයෝජනය ගැනීමටත් යම් කණ්ඩායමක් පෙළඹී සිටිනවා මේ ණය ලබා දීලා. ඉතින් ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න, හසු වෙන්න එපා. මේක බරපතල ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙන හින්දා.
යෝජනාංක දෙක ගරු බුද්ධිගපත් වීම මැතුමා ඉදිරිපත් කරන.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දේශීය සහල් වර්ගයන්හි පෝෂක ගුණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම දැනට ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ දක්නට ලැබෙන පැරණි දේශීය සහල් හා දැනට භාවිත කරන නව සහල් වර්ගයන් ඇති පෝෂක ගුණය පිළිබඳව
විවිධ
රෝගාබෝධ ඇති අය භාවිත කළ යුතු සහල් වර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙන්ම ගොවි ජනතාවට එම වී වර්ග වගා කිරීමට පහසුකම් සලසා දීම පිළිබඳවද රජය විසින් ජාතික මට්ටමේ වැඩසටහනක් සැලසුම් කර ක්‍රියාත්මක කරනු ලැබිය යුතුයි මේ පාර්ලිමේන්තුව යෝජනා කරන්නේ. මේ යෝජනාව ගෙන එන්නෙම විශේෂ කාරණයක් නිසා. සත්‍යයක් තමයි දේශීය සහල් වර්ගවල ලැබෙන ඒකක වපසරික වගා කිරීමෙන් ලැබෙන ආදායම අඩු වෙන්න පුළුවන්, නිෂ්පාදන ප්‍රමාණය නූතන සහල් වර්ගවලට වඩා අඩු වෙන්න පුළුවන්. එතකොට සහල් රෝපණයේ සිට පළ ලබා ගැනීම දක්වා කාලය වැඩි වෙන්න පුළුවන්. ඒ මොන වුණත් එකක් වසංගත වලට වල්නාශක කෘමිනාශක වලින් තොරව වගා කරලා උපරිම අස්වැන්න ගන්න පුළුවන් මේ දේශීය සහල් වර්ග. ඒ වගේම බොහෝ රෝග සඳහා දේශීය සහල් වර්ග වලින් විශාල ශක්තියක් ලැබෙනවායි කියන කාරණේ ඇත. ගුණේ වැඩි, අසන්න අඩුයි. ඒත් අපි ආහාරින් සම්පෝෂිත, සහලින් සම්පෝෂිත කියන තැනට වඩා අපි යන්න ඕන ආහාරින් සම්පෝෂිත රටක්. හැබැයි ඒ කියන්නේ මේ පාම් පිටි වලින් නෙමෙයි, කවුරුත් එහෙම වරදවා හිතන්න එපා. කොස්, දෙල්, අල වර්ග, බතල වර්ග බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ආහාරින් සම්පෝෂිත රටක් වෙන්න යනවා නම් මේ පිළිබඳව කල්පනා කරන්න ඕනේ. එතකොට ඒක වගා කිරීමේ සිට අලවිය දක්වා විධිමත් ක්‍රමවේදයක් හදන්න ඕනේ. මොකද මම හිතන්නේ මේ සභාවේ සමහර මන්ත්‍රීවරු ගිහිලා තියෙනවද මන් දන්නේ නැහැ. ඇලහැර සීහල ගම්මානේ කන්දේ මහගමයා කියලා කවුරුත් කියන තිලක් කන්දේගම මහත්මයාගේ මේ දේශීය සහල් වර්ග වගා කරන, ඒ වගේම අලවි කරන බොහෝ තැන්වල දැන් දේශීය සහල් වර්ග අලවිය පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕන අධික රුධිර පීඩනයට පච්ච පෙරුමා, ඒ වගේම විෂ උරා ගැනීමට කළු හි නැටි, දියවැඩියාවට මඩතුවාලු සහ සුවඳ, පිළිකා ඇතිවෙන්න කලින්ම, දැන් අතීතයේ අපේ බොහෝ දෙනෙකුට පිළිකා තිබුණේ නැහැ. පිළිකා ඇති වුණාම මේ සහල් දීලා විසඳුමක් ගන්න බැරි බව ඇත්ත. හැබැයි පිළිකා සෛල ඇති වෙන මොහොතේම කහමාල සහ කහවණු කියන සහල් වලින්, ඒ වගේම ශක්තිජනක කුරුළු තුඩ කියන සහල් වර්ගයේ ශක්තිජනක ආහාරයක් විදියට, ඒ වගේම අසාධ්‍ය රෝගීන්ට අර කස්තුරි දෙනවා වගේ දහනහලා කියන සහල් වර්ගය, ඔය දහනහලා බිම නොහලා ගෙදර ගොහින් අතු ඉහලා කියලා අර කයි පන්තියක් එහෙම තියෙන්නේ මෙන්න මේ සහල් වර්ගය පිළිබඳව. ඉතින් ඒ නිසා මෙන්න මේ දේශීය සහල් පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය අනිකුත් අමාත්‍යාංශයක එකතු වෙලා කටයුතු කළ යුතුයි කියන කාරණය තමයි මම මතු කරන්නේ. ඒ සඳහා තමයි මම මේ යෝජනාව ඉදිරිපත් කළ තියෙන්නේ. හැබැයි ඒ පිළිබඳව යමක් සඳහන් කරන ගමන් මේ කෘෂිකර්මාන්තය පිළිබඳව කතා කරන වෙලාවේදී නැගිටලා ඔබතුමාත් සභාවේ ඉන්න වෙලාවේ මේකට යම් කිසි පරිබාහිර වුණත්, අර හරක ගැන කතා කරලා ඒකගේ ඇගේ ඉන්න කිනිතුල්ල ගැන කතා කරනව නෙවෙයි, නමුත් ඔබතුමා දන්නවා මේ අපි කතා කරන්නේ මම ගත්තොත් මගේ තාත්තගේ තාත්තා අමුණිගහන් කුඹර කොටපු ගොවියෙක්, කවදාවත් අකුරක් ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. එතකොට ඒ නිල්වලාගම් මිකියාවතේ කුඹුරු වල සහල් වලින් තමයි තාත්තා ඇතුළු පවුලේ 10 දෙනෙකුට උගන්වලා විශ්වවිද්‍යාලයට යවුවේ. ඉතින් ඒ නිසා අද අපි මෙහෙම ඉන්නේ ඒ නිල්වලාගම් මිකියාවතේ කුඹුරු වගාවට පින් සිද්ධ වෙන. හැබැයි අද වෙනකොට ඇමතිතුමනි ඔබතුමා දන්නවා නිල්වලාගගේ කුඹුරු වගාවට අත්ලා තියෙන ඛේදනීය ඉරණම. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ඊයේ කතානායකතුමා අනුමැතිය දුන්නා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවපත් කරන්න. ඒක ඊළඟ න්‍යාය පත්‍රයට එනවා. අද වෙනකොට නිල්ලලාගම් මිටියාවතේ කන්න 9ක් විනාශයි. දැන් 10 වෙනි කන්නේ විනාශයි. විවගාව ඉවරයි. ඊට පස්සේ කොහොමත් නිල්ලලාගම් යෝජනා ක්‍රමයේ අඩක් කරලා තිබුණු හින්දා නිල්ලලාගම් යෝජනා ක්‍රමයේ 15 මිටියාවතේ ගොවි බිම් වල විවගා කරන්න බැරි තත්ත්වයක් ආවම ඒ ප්‍රදේශවල කොරටු ගොවි ඇති වුණා. ඒ අය කාටවත් අත නොපා රජයට බලක් නොවි බරක් නොවි පලා අල වර්ග ඉන්නල වගේ දේවල් එකක් කොරටුවේ අනිත් එක නියර දිගේ වගා කරා. අද කොරටු ගොඩි ගොවියා විනාශයි. ගොඩගම ඈදුව මතුරු දුව පාල්කෝ සුල්තානගොඩ ඒ වගේම ඒ අවට ගම්මානවල කොරටු ගොවියා විනාශයි. ඊළඟට කිරි ගොවියා අද මාතර දිස්ත්‍රික්කේ කිරි ගොවියා විනාශයි. ඒකත් තමයි මේ ගම් වතුර අකණ්ඩව බහල් නැහැ. දැන් මේ දවසලත් වහිනවා අපහසර. තාමත් පහුගිය අගෝස්තු ඉඳලා වතුර බහපු නැති ප්‍රදේශ තියෙනවා. කොරටුව ගාව මාස 6ක් දැන් කරලා නැහැ. ඒ වගේම කිරිගොවියා මම ඔබතුමාට කියන්න ඕන අද මගේ සියසින් දැක්ක ගිය සතියේ මම ගියපුවාම සුල්තානගොඩ ප්‍රදේශයේ කිරිවැස්සියන්ගේ බුරුල් වල කූඩැල් වෙලා මේ තුවාල කරලා එන්නේ කිරි නෙමෙයි මිලකපුවාම සැරව. ඒක වහු පැටියෙක් අම්මත් එක්ක පනින්න ගිහිල්ලා කුඹරකට උලක් කැඳලා හැරව වැක්කෙනුම් 50 දිනවා. ඒ නිසා අද කුඹුරු ගොවියා, කොරටු ගොවියා, කිරිගොවියා, ඒ වගේම තේ ගොවියා, ඒ වගේම රබර් ගොවියා, කුරුදු ගොවියා මේ සියලු දෙනා වෙනසිලා තියෙනවා. මොකද අපිට පොල්වත්ත ගඟයි නිල්වලා ගඟයි තමයි අපේ තියෙන ප්‍රධාන ජල මූලාශ්‍ර දෙක. එතකොට මේ ස්ථිර සාර වැඩපිළිවෙලක් නැතිකම විශේෂයෙන්ම මේ ලවණ බාධකය පිළිබඳ ප්‍රශ්නය ඇති වෙන්නේ මේ 20යි 22 23 වකවානුව. ඒකට හේතුව තමයි 2020න් පස්සේ මුල් සැලසුම වෙනස් කිරීම. මුලින්දම්ම මේකට වග කියන්න ඕන ජල සම්පාදන මණ්ඩලය, ඒක හරි. හැබැයි ජල සම්පාදන මණ්ඩලයත් එක්ක වාරි මාර්ග පිළිබඳ අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය මේ සියල්ලත් එක්ක එකතු වුණු ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීමේ ඛේදනීය තත්ත්වය නිසා තමයි මේ හිතුවක්කාරී ඇත්ත ජනතාවට ලවණ මිශ්‍රභාවයෙන් තොරව පිරිසිදු ජලය දෙන්න ඕනේ. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාත් දන්නවා මේ අපි දන්නවා සමහර රටවල් මුහුදේ ලුණු වතුර අරගෙන ඒ ලුණු වතුර බොන වතුර බවට පරිවර්තනය කරනවා. දැන් මේ ලවණ බාධකය හදන රුපියල් බිලියන 3ක් ඉඳන් ගල්ලා පළවෙනි කන්න හය වෙනුවෙන් ගෙවන්නලා තියෙන වගාහානි වන්දිය බිලියන 1.3යි. දැන් ඒතර 10 වෙනි කන්නෙත් වගාහානි වුණාම තව ස්ථිරවම මේ යන විදිහට ගියොත් තව කන්න දෙකක් විතර හානි වෙනවා. තව ලවණ බාධකයක් හදන සල්ලි. දැන් වන්දි ගෙවන තත්ත්වයටපත් වෙනවා. ඒතර බිලියන 6ක් ලවණ බාධකයට බිලියන 3යි වන්දි වලට බිලියන 6යි. කෘෂි රක්ෂණ මණ්ඩලය අද වන්දි ගෙවන්න නැතුව කරාරිනවා. ඒගොල්ලෝ කියන්නේ ලවණ බාධකයෙන් ඉඳ මේක වෙලා තියෙන්නේ. අපි ගෙවන්න බැදිලා නැහැ. ඒ නිසා ගොවියට වගාහානි වන්දියක් නැහැ. ගොවියට කෘෂි රක්ෂණ මණ්ඩලයේ වන්දියක් නැහැ. ඒ වගේම කිරි ගොවියට ඔය එකක්වත් ලැබෙන්නේ නැහැ. කිරි ගොවිය ඉන්නේ අතර දෙවනි පන්තියේ. ඉතින් ඒ නිසා අද දැන් ඔය නිල්වලාගම් මිටියාවතෙත් එක්තරා වකවානුවක ලවණ සහිත තත්ත්වයක් ඇති වුණාට පස්සේ සමහර වගා කරන්න බැරි තත්ත්වයක් ආවම මේ සම්ප්‍රදායික වී වර්ග වගා කරා. ඒකෙන් ආදායමක් ලැබුවා. අද ඒ සියල්ල කනපිට හැරිලා තියෙනවා මාතර දිශ්චික්කේ තුන. ඒ නිසා මම විශ්වාස කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ කෘෂිකර්මාන්තයේ පිළිබඳව අපි අලුතෙන් හිතන්ට ඕමනයි. එක පැත්තකින් අපිට වස විසෙන් තොර කාබනික 100% කාබනික වගාවට යන්න ගිහිල්ලා වෙච්ච අලකලංචි අපි දැක්කා. ඒ වගේම කොරෝනා නිසා වෙච්ච අලකලංචි දැක්කා. රටේ ආර්ථික අර්බුදය නිසා ඇතිවෙච්ච දේශපාලන අර්බුදය, සමාජ අර්බුදය අපි දැක්කා. ඒ සියල්ල මැද්දේ ඒ සමහරලාට අධික වර්ෂාව. දැන් අගෝස්තු මාසෙන් පස්සේ අධික වර්ෂාවක් අඛණ්ඩව පවතිනවා. හැබැයි ඒක අපිට නතර කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒක ලෝක දේශගුණික තත්ත්වයන්හි ඇතිවන විචලනයන් එක්ක දේශගුණික විපර්යාසයන් එක්ක සිද්ධ වෙන තත්ත්වයන් වෙන්න පුළුවන්. හැබැයි දැන් ඒව මැද්දට මානව ක්‍රියාකාරකම් වලින් හරියට හදන්න ඕන. ඇත්ත පිරිසිදු වතුර දෙන්න අර ලෝකේ දියුණු රටවල් වල ක්‍රමවේදයට බිලියනේ වෙන් කළා ජල පොම්පාකාර තුනට ලවණ වතුර මිශ්‍ර වෙන එක නවත්තර වෙන වෙනම පිරිසිදු කරන පානීය ඒක කහයි කරා නම් මීට වඩා අධිවිදමින් කරගන්න තමයි එතකොට තිබුණේ කෘෂිකාර්මික බිම් වලට ලවණ එකතු වෙනක නවත්තන්න ක්‍රමවේදයක් හදන එක විතරයි. ඒ වගේම ගින්ගගේ ලවණ බාධකය සාර්ථක වෙන්නයි නිල්ලාගගේ ලවණ බාධකය අසාර්ථක වෙන්නයි හේතුව මොනවාද? එතකොට මෙන්න මේ සියල්ල අද ගොවි බිම් ආක්‍රමණය කරන ගොවි බිම් වලට ප්‍රශ්න වාටපත් වෙලා තියෙනවා. දැන් ආක්‍රමණික ශාක. ඒක මානව ක්‍රියාකාරකම් සහ මානව ක්‍රියාකාරකම් වලින් තොරව. වගේම දැන් වර්ෂාව මානව ක්‍රියාකාරකමක් හින්දා ඇති කරන තත්ත්වයක් නෙවෙයි. හැබැයි අකණ්ඩව වැස්සක් ඇතුළෙදී මානව ක්‍රියාකාරකම් හින්දා ඇතිවන නරක තත්ත්වයන් අර අකණ්ඩව වැටෙන වැස්සත් එක්ක තුනාම ඇතිවන අවසාන ප්‍රතිඵලය ඉතා භයානකයි. අන්නේ භයානකත්වයේ ප්‍රතිඵලය තමයි අද නිල්වලාගම් මිටියාවත විඳින්නේ. ඒ නිසා මට ජාතික කාරණයක් පිළිබඳව කතා කරද්දී ප්‍රාදේශීය කාරණයකට කොටු වෙන්න උනේ, ගොනු වෙන්න උනේ සමහර අපි ගන්න ජාතිකමය ප්‍රතිපත්ති තීන්දු ප්‍රාදේශීය වශයෙන් ඉතා නරක තත්ත්වයන්ට බලපාන වගේම ප්‍රාදේශිකව ගන්න තීන්දු ජාතික ප්‍රතිපත්ති වලදීත් ඉතා නරක විදිහට බලපාන. ආපහු සරයක් අවසාන විනාඩි කීපේ මම සාරාංශගත කරගත්තොත් තව විනාඩි කීයක්ද?
මිනිත්තු දෙකක්
තියෙනවා. මම විශ්වාස කරන්නේ දැන් ලෝකේ අපි ගියොත් බොහෝ දියුණු රටවල් වල අල වර්ග කීයද කන්න තියෙන්නේ? මොකක් කළාට අර්ථාපල විතරයි. හැබැයි අපේ රටේ අඩුම ගානේ බැලුවොත් අල වර්ග 12ක් 13ක් සමහරවිට 20කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. අපේ දේශීය අල වර්ග. බලන්න අපේ ආහාර විවිධත්වය. ඒ වගේම ලෝකේ රටවල පළතුරු වර්ග කීයද තියෙන්නේ? හැබැයි අපේ රටේ ආනයනික පළතුරු ටික පැත්තකින් තියුවත් දේශීය පළතුරු වර්ගම කීයක් තියෙනවා? ගර්ම කලාපීය රටක් වීම නිසා අපිට ලැබිලා තියෙන අවස්ථාව. ඒතකොට මේ සාමාන්‍යයෙන් නිතරම අලවි නොවන පළතුරු වර්ග තියෙනවා. හැබැයි ජනතාවගේ ඉල්ලුමක් තියෙනවා. මෙන්න මේ ඉලක්ක කරපු යම් මුදල් ප්‍රතිපාදන යොදවලා මේ අල වර්ග, ඒ වගේම පළතුරු වර්ග, විශේෂයෙන් පලා වර්ග. දැන් ලෝකේ අපි දියුණු රටකට ගියොත්, ඒ රටවල් වල සංචාරක හෝටල් එකකට ගියොත්, එහෙම නැත්නම් ඒ රටවල් වල කැම්වේස් එක බැලුවොත් පලා වර්ග කීයද තියෙන්නේ? සලාද කොළයි තව එකයි දෙකයි තියෙන්නේ. හැබැයි අපේ රටේ පලා වර්ග කොච්චර තියෙනවද? ඒ එකිනෙක පලා වර්ගය එක එක රෝගවලටම ඖෂධයක් බවට පත් වෙනවා. ඒ වගේම ඖෂධීය පැලෑටි වර්ග අපේ රටේ කොපමණ තියෙනවද? එතකොට මේ පිළිබඳව අවධානය යොමු කරමු. එකක් මේවා කල් තියාගන්න
කාලය අවසන් කරමු.
ඔව්. එකක් මේවා කල් තියාගන්න පුළුවන් ක්‍රමවේද. ඒ වගේම මේවා දැනටමත් මම දැකලා තියෙනවා සමහර තැන්වල හීම්බෝ විටිය පවුඩර් හදලා විකුණනවා. ඒ වගේම තමයි මේ හදන ඒවායේ ප්‍රමිතිය. දැන් සමහර ආයතන ඉතා හොඳ ප්‍රමිතියෙන් හදනවා. මම දැක්කා හීම්බෝ විටිය. ඒ වගේම අඟුණ කොළ මේ වගේ දේවල් පවුඩර් බවට පත් කරලා විකුණනවා. සමහරවිට මේ පවුඩර් කරනකොට අධික තාපය නිසා ඒකේ තියෙන ප්‍රෝටීන්, ඒකේ තියෙන විටමින් වර්ග විනාශ වෙන්න පුළුවන්. එහෙනම් ඒ පිළිබඳ අවධානය. ඒ වගේම යම් කෙනෙකුට ඕනනම් කවුරුත් දන්නේ නැහැ මේක පවුඩර් කරාම ඒකේ තියෙන්නේ හීම්බෝ විටද නැත්නම් තනකොළ පවුඩර්ද කියලා. එහෙනම් ප්‍රමිතිය. ඒතර අලවිය. අලවිය සඳහා අවශ්‍ය අගය දාම එකතු කරන එක. ඒ වගේම මේක ඇසුරුම් කරා. මේ සියල්ලට අදාළ මැදිහත් වීම කරන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ මේ මේ වී ආශ්‍රිතව මම ගෙන එන යෝජනාව ජනතාව දැනුවත් කිරීමෙන් එහා ගිහිල්ලා මම හිතන්නේ මේක ස්ථිර කරනවා කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා. අපි කියන්නේ මේ රටේ කෘෂිකාර්මික ප්‍රදේශවල අපි තවදුරටත් කුමුරු ඉඩම් ගොඩ කරන්න ඉඩ දෙන්නේ නැති බව ඇත්ත. හැබැයි කුමුරු ඉඩම් වඩා ඵලදායීව යොදවන්න පුළුවන් ක්‍රමවේද නිර්මාණය කරගන්න ගමන් ජාත්‍යන්තරයේ හමුවේ අපේ අනන්‍යතාවය පෙන්වන්න පුළුවන් මේ සම්ප්‍රදායික සාල් වර්ග, අපේ පළතුරු, අපේ අල වර්ග, අපේ පලා වර්ග සහ අනිකුත් අපේ ආහාර රටාවන්ට අදාළ සංගටකයන් වඩා ප්‍රචලිත කරන්නත් ඒකට අවශ්‍ය ක්‍රමවේදය සකස් කරන්න නිෂ්පාදනයේ සිට අලවිය දක්වා ඒ ජාත්‍යන්තරයට ගෙනියන්නත් දේශීය මධ්‍යම පන්තියට ඉහළ මධ්‍යම පන්තියට ඔය සුපිරියන් සලහරා ඉදිරියට ගෙනියන්නත් ක්‍රමවේද හදාගන්න කෘෂිකර්ම අමාත්‍යාංශ විතරක් මේක බෑ. කෘෂිකර්ම අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, වරිමර්ග අමාත්‍යාංශය, ඒ වගේම දේශීය මේ මේ ආයුර්වේදයට අදාළ අමාත්‍යාංශ මේ සියල්ල එකතු වුණු ඒකාබද්ධ වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතු කරමින් මේ යෝජනාව මම සභාව හමුවේ ඉදිරිපත් කරනවා.
ඔව් මිසති ගරු මහත්මයා, යෝජනාව විස්තර කිරීම ගරු කින්ස් නෙල්සන් මහත්මයා ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා විසින් ගෙන ආපු මේ යෝජනාව ස්ථීර කරන අතර විශේෂයෙන්ම දේශීය සහල් රට තුළ විශාල ඉල්ලීමක් තිබුණත් එය පාරිභෝගිකයාට සහ වෙළඳපොළට එන ප්‍රවණතාවය අඩුයි. ඉතින් විශේෂයෙන්ම මම නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දේශීය හාල් විශේෂයෙන්ම සුවඳැල් හීනටි හාල් වගේ විශාල වශයෙන් වගා කරන ගොවි මහත්තුරු ඉන්නවා. හැබැයි රජයක් විදියට ගත්තම ඒ අයට රජයේ විසින් කෘෂිකර්ම අමාත්‍යාංශ වේවා ගොවිජන සේවාව වේවා ඒ අයට දෙන පහසුකම් මේව අවම වෙලා තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ කාලේ අධික වර්ෂාවත් එක්ක දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ, ඒ වගේම ඇලහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වර්ෂාවත් එක්ක කුඹුරු සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා. දැන් විශේෂයෙන්ම මම ගොවිතැන් කරන කෙනෙක් විදියට අධික වර්ෂාවත් එක්ක කුඹුරු සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා. දැන් අපි රජයක් විදියට ගත්තම අපි දිගින් දිගටම කිව්වේ නියෝජ්‍ය කතානායකතුමනි මේ ගොවියට අවශ්‍ය වෙලාවට පොහොර ටික දෙන්න, අවශ්‍ය වෙලාවට ජලය දෙන්න කියලා. දැන් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ලබා දෙන, රජය විසින් ලබා දෙන, ගොවියට ලබා දෙන පොහොරවලට දෙන මුදල් මේක ප්‍රමාද වුණා. දැන් මඩ වැඩ කරනකොට මඩ පොහොර ටික ලැබෙන්න ඕනේ. දැන් නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමත් ගොවි ජනපදයක ජීවත් වෙන ගොවි මහත්තයෙක්ගේ පුතෙක්, ඔබතුමත් ගොවිසම් කරනවා. ඉතින් ඔබතුමා දන්නවා මේ අවශ්‍ය වෙලාවට මේවා නොලඹුණොත් ගොවියට නිසි පළදාවක් ගන්න බැරි වෙනවා. දැන් මේ මහ කන්නේ අපි අවශ්‍ය කරන විදියට අපිට අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් එහෙම වුණාම මොකද වෙන්නේ? පාරිභෝගිකයට සානාධාර සහන මිලකට හාල් ටික ලැබෙන්නෙත් නෑ. ඉතින් විශේෂයෙන් මේ දේශීය සහල් වගා කරන ගොවියන්ගේ ලොකු උනන්දුවක් තියෙනවා, ඌමනාවක් තියෙනවා. වෙළඳ පොලෙත් ලොකු ඉල්ලීමක් තියෙනවා. දැන් සුවඳල් හාල් ගත්තම විශාල ඉල්ලීමක් තියෙනවා. මම මේ එක වර්ගයක් විදිහට විශාල වශයෙන් තියෙනවා දේශීය සහල්, සුවඳල් සහල් ගත්තම විශාල ඉල්ලීමක් තියෙනවා. ඉතින් දැන් මම ඇත්තටම මගේ කුමරි මං යලකන්නේ මං තීරණය කරලා තියෙනවා සුවඳල් වගාව වගා කරන්න. හැබැයි විශේෂයෙන්ම නිලධාරි ගත්තම, මේ නිලධාරි ගත්තම පමණක් වෙලාවට නිලධාරිපත් වෙනකොට මේ ගොවි ජනපදවලට එයට ප්‍රායෝගික කිසිම දැනුමක් නැහැ. මොන වෙලාවටද වතුර ටික දෙන්නේ, මොන වෙලාවට වතුර ටික නවත්වන්න ඕන කියන කිසිම ප්‍රායෝගික දැනුමක් නැහැ. දැන් විශේෂයෙන්ම ගත්තොත් නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පියාත් ගොවියෙක්, මගේ පියා දේශපාලනය කරපු කෙනෙක් විතර, මගේ පියා ගොවිතැන් කරපු කෙනෙක්. මට මතකයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව කියනවා පරාක්‍රම සමුද්‍රයේ ජලය පොරවපු විදිය මගේ පියා එදා මැදිහත් වෙලා. තල්ගස් දෙකක් තිබිලා තියෙනවා, මේ තල්ගස් දෙකේ කරටියට වතුර පිවම යලමහා දෙකම කරන්න ජලය තියෙනවා කියලා දිනවා. හැබැයි මේක වාරිමාර්ග ඉංජිනේරුව ගත්තම ඒගොල්ලෝ මේවා ගැන කිසිම අත්දැකීමක් නැහැ, දැනුමක් නැහැ. නෑ මේක බන්ටකට හානියක් වෙයි, මේ මේ ඒ නිසා අපිට ජලය මෙච්චර පුරවන්න බැරි වෙනවා. හැබැයි මේක ප්‍රායෝගිකව බලන්න වෙනවා. දැන් නිලධාරී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෝජන සේවයෙන් මේවා දැනුවත් කරන්න වෙනවා. දැන් විශේෂයෙන්ම ගත්තොත් අපේ රටේ තියෙන වැව්, මේ වැව් ආශ්‍රිත අනවස ඉදිකිරීම වෙලා තියෙනවා. දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තොත් පරාක්‍රම සමුද්‍රයේ අවට අනවශ්‍ය ඉදිකිරීම නිසා ජලය පුරව ගන්න බැරි වෙලා තියෙනවා. දැන් ඒ අයගේ බලපෝරකම් හපංකම් නිසා ජලය පුරවන එක අඩු වෙනවා. මොකද ඒ අයගේ ව්‍යාපාරවලට හානි වේවි, ඒ අයගේ අනවශ්‍යයෙන් ඉදි කරපු ඒවා නැති වේවි කියලා යම් යම් අවස්ථාවෙදී මේ මේ ජලය පුරවන එක අවම කරනවා. ඉතින් ඒ නිසා මෙන්න මේව ගැන විශේෂ අවධානයක් යොමු වෙන්න වෙනවා. ඉතින් ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ කියන්නේ දේශීය ගොවියා අපේ ජාතික ආර්ථිකයට ශක්තියක් දෙන මේ රටේ ගොවි ජනතාව අපි ආරක්ෂා කරොත්, මේ රටේ ආර්ථිකයේ වගේම දේශීය ගොවියා ශක්තිමත් කරොත් අපිට පාරිභෝගිකයට සහන මිලකට අපිට හාල් ටික දෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමනි, අපේ බුද්ධික පතින්න මන්ත්‍රීතුමා ඒ ගෙනාපු යෝජනාව ස්ථිර කරන අතර මේ යෝජනාව ඉතාමත් වැදගත් යෝජනාවක්. ගොවියට අවශ්‍ය වෙලාවට ඒ අවශ්‍ය කරන දේ ලබා දුන්නොත් මේ රටේ ගොවිතැනට තවත් අය උනන්දු වෙවි කියලා ඒ කියමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතියි.
පවමයි සිතේ කර්මන්තමා. කරු මේ හිටපු ජනාධිපතිවරයා මිනිත්තු 3ක් පාවිච්චි කරන්න පුළුවන්, අපතුමාට ප්‍රමාණවත් නම් අවසන් කරන්න. හොඳයි. දිවාහාර විවේකය සඳහා පස්සරු එක දක්වා සභාවේ කටයුතු තාවකාලිකව ඇත්තේ.